මීළඟට ඉන්දික අනුරුද්ධකරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි. විනාඩි 5ක් තිබුණා, ඊට පස්සේ විනාඩි 14ක් එක 19ක් මම හිතන්නේ මූල අසනේ මන්ත්‍රීතුමනියේ
කතා කරන්න විනාඩි
10. අද ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ගෙන සුද්‍ර මූල ආයතන තුලින් සිදුවෙන වැරදි අඩුපාඩු ගැන කතා කරන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න අවශ්‍යයි, රට තුල විශේෂයෙන්ම ගම්බද නගරබද මේ වෙද්දී මේ මූල්‍ය ආයතන ක්‍රියාවලිය දිගෙන් දිගටම සිද්ධ වෙනවා. අපි දන්නේ නැහැ මහ බැංකුව තුල කීයක් ලියාපදිංචි වෙලා තියෙනවද කියලා. ඒ වගේම මහ බැංකුව මේවා කීයක් අධීක්ෂණය කරනවද, නියාමනය කරනවද කියන එක මම හිතන්නේ දේශපාලන අධිකාරියක් විදිහට අපි දන්නේ නැහැ. විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලනය කරන පුද්ගලයෝ විදිහට, ඒ වගේම රජයේ විදිහට දන්නේ නැතුව ඇති. නමුත් විශේෂම කාරණාව තමයි 2015ට කලින් යම්කිසි පුද්ගලයෙක් ණයක් ගත්තා නම්, දැන් උදාහරණයකට අපි දන්නවා අපේ පළාත්වල රුපියල් 5000ක මුදලක් ලබා දුන්නහම මාස දෙකක්, ඒ කියන්නේ දින 60කින් රුපියල් 6000ක් දෙන්න ඕන. මෙන්න මේ විදිහට තමයි මේ ගම් තුල මේ කණ්ඩායම්, එහෙම නැත්නම් කාණ්ඩ එකතු වෙලා 5 දෙනාගේ කණ්ඩායම කියනවා, 20 කණ්ඩායම කියනවා, එහෙම නැත්නම් තනි පුද්ගලයෙක් කියනවා මේ ණය අරගත්තේ. හැබැයි ඒ වකවානුව තුල මුලාසනේ මන්ත්‍රීතුමියනි, ඒ ජනතාවට හැකියාව තිබුණේ මුදලට ගෙවන්න උන ගාන ගෙවන්න. ඒ කියන්නේ රුපියල් 100යි දවසට. 5000ක් හොයා ගන්න මිනිස්සයා මාළු ටික වැල්ලට ගිහිල්ලා අරගෙන ඒ මාළු ටික අලෙවි කරපුවාම 7500ක් 8000ක් ආදායම් ලැබුවා. එතකොට පලා ටික කඩන නැන්දා පලා ටික පොලට ගෙනල්ලා වික්කහම රුපියල් 7-8000ක් ආදායම් ලැබුවා. රුපියල් 100යි අයින් කරන්න ඕන. මේ ක්‍රියාන්විතේ දිගින් දිගට ගියා. දවස් 6ක් 5ක් 6ක් මේ වෙලෙන්දෝ, එහෙම නැත්නම් මේ ව්‍යාපාරික කටයුතු කළා. කිරි ගොවියට ඒ මාර්ගයෙන් ආදායමක් ලැබුණා. කිරි ගොවියගේ ආර්ථිකය ගොඩ නැගුණා. දැන් පේෂ කර්මාන්තේ දියුණු වුණා. පේෂ කර්මාන්තේ වගේ කරන ඒ ස්වයන් රැකියා ලාභින්ගේ අතමිට සරු වුණා. ඒ වගේ විශාල විදිහට ඒ ව්‍යාපාර තිබුණා. දැන් අද වෙද්දී මේ මහ බැංකු වාර්තාවෙම කියනවා 2017 වසරේ කෘෂිකාර්මික නිෂ්පාදන දර්ශකයේ 10.9කින් අඩු වෙලා තියෙනවා. මහ බැංකු වාර්තාවේ තියෙන. එතකොට යල කන්නේ පාළු වෙලා, ඒ වගේම යල කන්නට අවශ්‍ය කරන පොර ටික හම්බෙන්නේ නැතුව, මහ කන්නට අවශ්‍ය කරන වතුර ටික පොර ටික හම්බෙන්නේ නැතුව ඒ කෘෂිකර්මාන්තේ කඩා වැටිච්චාම කොහොමද මේ ණයගත් මිනිස්සු මේ ණය වලට ගෙවන්නේ? අර උතුරු පළාතේ නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරු ද්‍රවිඩ TNA ඒ මන්ත්‍රීවරු ප්‍රකාශ කළා පැහැදිලිවම ඒගොල්ලන්ගේ ගම්වල 2015ට කලින් යුද්ධය ඉවරුණාට පස්සේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වුණා කියලා. ඒ තුලින් ආධාර ලැබුණා කිව්වා, නිවාස ආධාර ලැබුණා කිව්වා, ස්වයන් රැකියා ආධාර ලැබුණා කිව්වා. ඒව තුලින් යමක් කරගත්තු ජනතාව මේ ආණ්ඩුව ආවට පස්සේ වහබොන්න පටන් ගත්තයි කියලා කිව්වා. වහබොන්න පටන් ගත්තයි කියලා කිව්වා. ඉතින් එහෙම තත්ත්වයට රට නිර්මාණය වුණේ ඇයි? කනකර උගස් තියන්න සිද්ධ වුණේ ඇයි? කනකර සින්න වුණේ ඇයි? ජනතාව අර කබලෙන් ලිපට වැටුණේ ඇයි? ඒක අර ඒ පොලි මුදල ලබා ගන්න ඒ පොලි මුදලාලිව සාධාරණීකරණයක් නෙවෙයි. බැංකුවේ එහෙම ණයක් ගන්න ක්‍රමයක් හදලා දුන්නේ නැහැ. ජාතික ආර්ථිකය එහෙම වැඩපිළිවෙලක් නිර්මාණය වුණේ නැහැ. එහෙම වැඩපිළිවෙලක් මේ බැංකු පද්ධතිය හරහා රජයේ බැංකුවලින් හෝ ජනතාවට ලබා දෙනවනම් මං හිතන්නේ ජනතාව යන්නේ අර කළු කඩ මුදලාලි ළඟට නෙවෙයි, පොලි මුදලාලි ළඟට නෙවෙයි. ඒ රාජ්‍ය බැංකු ගමට ගිහිල්ලා ගමේ ස්වයන් රැකියාව අඳුනගෙන ඒකට මහ බැංකුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා නම් අද පොලිය නැතුව ජනතාවට මුදල් දීලා ජනතාවගේ මුදල් ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් බොහොම සුළු පොලියකට මේවා දීලා මේ ක්‍රමවේදය හදන්න පුළුවන්. එහෙම නැතුව අපිට පේන්නේ මහ බැංකුව කඩනකම්, මහ බැංකුව කඩලා මහ බැංකුවේ තියෙන ධනය අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවට ගෙනිච්චා. ඒ වගේම ඒ නිලධාරී ඒක දිහා බලාගෙන හිටියා. අදත් ඒ නිලධාරී බලාගෙන ඉන්නවා මේ මූල්‍ය සමාගම් වලින්, මේ මූල්‍ය සමාගම් වලින් රටට වෙන අහේනිය, රටට වෙන විනාශය ගැන. එනිසා අපි කොපමණ කතා කළත් අපි කොපමණ මේවා ගැන යෝජනා ඉදිරිපත් කළත් රජයේ වැඩපිළිවෙලක් නැත්තම් රජයේ වැඩසටහනක් නැත්තම් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් නැහැ. අපි දැක්ක ඉස්සර ඔය ෆිනෑන්ස් කම්පැනි වලින් ඩිමෝ බට්ට වාහන අරගෙන එහෙම නැත්තම් විශාල විදියට ව්‍යාපාර වලින් දියුණු වෙච්ච ජනතාවක් හිටියා. අද මොකද වෙලා තියෙන්නේ? 2015 න් පස්සේ මේ ඩිමෝ බට්ට ගත්ත මිනිස්සු ඔක්කොම මේවා ගෙනහිල්ලා මේ ෆිනෑන්ස් කම්පැනි වල ගෙනල්ලා ගොඩ ගහලා තියෙනවා. අද ඒවා වෙන්දේසි කරගන්න බෑ. වෙන්දේසි කරලා වික්කට පස්සේ අර ගත්ත මිනිස්සුන්ට නඩුවක් වැටෙනවා. මොකද වාහනේ වටිනාකම ලක්ෂ 15යි. හැබැයි වෙන්දේසියෙන් හම්බෙන්නේ ලක්ෂ 7යි. එහෙනම් ලක්ෂ 8කට අර පුද්ගලයාට නඩුවක් දානවා. ඒ පුද්ගලයා සිය දිවි නසා ගන්නවා මිසක් වෙන විකල්පයක් නැහැ. ගෙවන්න 10000ක් 12000ක් ගෙවන්න බැරි මිනිහා කොහොමද ලක්ෂ 7-8ක් ගෙවන්නේ? හිරේ යනවා කියන එක අපේ රටේ මිනිස්සුන්ට ලැජ්ජාවක්. ඒ නිසා අද මහ බැංකුව කඩපු අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මේ වගේ සුළු මේ වගේ පොලියට ගත්තු මේ වගේ ෆිනෑන්ස් කරපු මිනිස්සු අද අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක අද සුළුද මධ්‍ය පරිමාණද මහ පරිමාණද කියලා නෑ. දැන් මගේ ප්‍රදේශයේ මම දකිනවා සහල් නිෂ්පාදකෙයි. දැන් සහල් නිෂ්පාදකෙයින්ට සහල් ගන්න වී ගන්න හැකියාවක් නෑ. ඒ වී කලට වෙලාවට ලැබෙන්නේ නෑ. ඒ වී මාෆියාව ඒ කම්පැනි දෙක තුනක් අපි දන්නවා රටේ ප්‍රධාන පුද්ගලයාගේ සහෝදරයා අදේ සහල් මාෆියාවෙ ඉන්නවා. ඒවට කවුරුත් කතා කරන්නේ නැහැ. අදේ වී අස්වැන්න නෙලන අවස්ථාවට ගිහිල්ලා ඒ අස්වැන්න ගන්න ගියාම අද කුණු කොල්ලෙට ඒ අස්වැන්න ගොවියට දෙන්න සිද්ධ වෙනවා. මොකද තෙතද වේලිලාද මොකුත් බලන්නේ නැහැ. ඒ වී ටික අරගෙන යනවා. අදේ සහල් මාෆියාව නිසා ලක්ෂ ගණන ජනතාව අවතැන් වෙලා ඉන්නවා. අද සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ 3-400කට අද ඒගොල්ලන්ගේ ඒ කර්මාන්ත කරගන්න බැරුව ඉන්නවා. අපි දන්නවා රාජ්‍ය ඇමතුමාවේ මෝල් හිමි ඇවිල්ලා හම්බ වුණා. ඒ වගේ මුදල් ඇමතුමාව ඒ මෝල් හිමි ඇවිල්ලා හම්බ වුණා. නමුත් ආණ්ඩුව තුල වැඩපිළිවෙලක් නැහැ. රජය තුල වැඩපිළිවෙලක් නැහැ. ඒ මෝල් හිමියන්ට කන්න 3-4-5ක් පාළු වෙලා ඒ මෝල් හිමියන්ගේ ඒ මුදල ගෙවා ගැනීමේ වැඩසටහනක් අපි දැක්කා. ඒ 2015 ඉස්සර රජයන් තුලින් ඒවා ක්‍රියාත්මක වුණා. දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගැටලු ගණනාවක් තියෙනවා. එහෙම නැත්නම් දැන් ආණ්ඩුව හොඳ ක්‍රීඩාවක් පටන් අරන් තියෙනවානේ. පාර්ශව දෙකම ලෑස්ති වෙලා ඉන්නවා. දැන් මේ මෝල් වලින් හම්බ කරන එක කරන්නේ ජනාධිපතිතුමාගේ පාර්ශවෙන් කියලා ලේසියෙන්ම බෝලේ පාස් කරනවා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කරන අය. එමනම් අර ජනාධිපතිතුමා කෑ ගහපුවාම අර අපි දැක්ක ඊයේ පෙරේදා කුළුණු වගේ එක මොනවද මන්ද ගලෝගෙන යන පොල් ගහවෙල් TNL ආයතනෙ. ඉතින් එහෙමනම් ඒ වගේ දෙයක් මේ මෝල් හිමියන්ටත් කරන්න ඕන. එහෙම හරි කරලා අර සාමාන්‍ය මිනිස්සුන්ව බේර ගන්න ඕන. ඉතින් ඒ නිසා එහෙම වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒ නිසා දැන් අද රට තුල මහා දරුණු තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. දරුණු තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ ලියාපදිංචිය දෙන වෙලාවට මේ ලියාපදිංචියේදී මහ බැංකුව බලන්න ඕන මේ මුදල් මේ ආයතන ලියාපදිංචි කරද්දී දැන් අපි දැක්ක සක්විතිලා හිටියා. අපි දැක්ක දඬුවම් මුදලාල්ලා හිටියා. අපි දැක්ක තවත් එක එක විදිහේ මුදලාල්ලා ඉඳලා පෞගේ දවස්වල ජනතාවට 17යි 18යි කියලා ජනතාවත් ඉතින් පෙරේතකමට ගිහිල්ලා ඒ ආයතනවල සල්ලි තැම්පත් කරනවා. දැන් මේ සමහර ආයතනවල සමහර පුද්ගලයෝ ගිහිල්ලා මුදල් තැම්පත් කරලා තියෙනවා තමුන්ගේ වකුගඩුව දන් දීලා. තමුන්ගේ වකුගඩුව මේ මුදලට විකුණලා ලක්ෂ 5ට 6ට වකුගඩුව විකුණලා ඒ මුදල් ටික ගිහිල්ලා අර ආයතනවල විශාල පොලියකට මොකද ඉස්සරහට ජීවත් වෙන්න ජීවමානපාය ක්‍රමවේදයක් නැති නිසා දීලා තියෙනවා. තමුන්ගේ වතු පිටි හරක බාන විකුණලා ගිහිල්ලා ඒ මුදල් ටික ඒ බැංකුවල දාලා තියෙනවා. අද මොකද්ද වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුව අර අපේ වාසුදේව ඇමතුමා කිව්වාගේ එන්න කලින් කිව්වේ අපි ආවට පස්සේ මේවට වැඩපිළිවෙලක් හදනවා. මේ මුදල් ටික ගන්න ක්‍රමවේදයක් හදනවා කියලා. ඉතින් ඒ නිසා ආදේව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක දිගින් දිගටම මේ ක්‍රමවේදය තුලින් අපි දන්නේ නැහැ. ඇයි මහ බැංකුවට හොයන්න බැරි? දැන් ETI ආයතනයේ මුදලක් ගත්තනම් ඒ මුදල් කොපමණ ප්‍රමාණයක් ETI ආයතනයට ආදායම් තියෙනවද ඒ මුදල ආපහු දෙන්න? ඒ මුදල කොහොමද ඒගොල්ලෝ වර්ධනය කරන්නේ? 100%ක ලාභයක් මොන වගේ ව්‍යාපාරවලින්ද හොයන්නේ? එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒ ව්‍යාපාරවලින් ඒවා වෙන වෙන දේවල් වලට යොදවනවද? ඉතින් මේවා හොයා බලන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි දකිනවා දැන් මේ ඉන්නවා මේ මේ අධීක්ෂණ මන්ත්‍රී තනතුරු බාර දීලා තියෙනවා. ඒ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට දැන් ලක්ෂ 4-5 ගෙවනවා ආණ්ඩුවේ. ඒ අධීක්ෂණ මන්ත්‍රීවරු හරි දාන්න ඕන. එහෙම ලක්ෂ 4-5 ගේන්නේ නැතුව තමුන්ගේ අමාත්‍යංශේ අමාත්‍යංශේ වැඩ කටයුතු කරන්නෙත් නැතුව සමහර ඇමතිවරු අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා සමහර ඇමතිවරුන්ට තියෙන විෂය නෙමේ ඒ ඇමතිවරයා කරන්නේ. සමහර ඇමතිවරු ඉන්නවා ඒ විෂයෙන් පිට ගිහිල්ලා සමහර හොයනවා කාගේද ගෙවල් තියෙන්නේ කාගේද මේ හෝටල් තියෙන්නේ කාගේද විදුලි බිල් තියෙන්නේ කවුද ඒවට ගෙවන්නේ කොහෙන්ද ඒවට සල්ලි එන්නේ කවුද ඒව කරන්නේ ඒ වගේ මේ මං හිතන්නේ රහස් පොලිසියෙන් කරන ඒ වැඩ කටයුතු බාරගත්තු ඇමතිවරුත් මේක ඉන්නවා මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නවා ඒ ඒ ඇමතිවරුවත් ගිහිල්ලා ඒ ඇමතිවරුවත් ගිහිල්ලා මේ ETI ආයතනේ මොකද්ද කියලා කියන්න. හැබැයි මම පැහැදිලිවම කියනවා ඔය ඔය ඒ ඒ කියන ඇමතිවරු ETI ආයතනයේ විතරක් යන්නේ නැහැ. මොකද වැඩිම මුදලක් ETI ආයතනයෙන් අරගෙන තියෙන්නේ ඒ කියන ඇමතිවරු. මේ කියන ඇමතිවරු තමයි ETI ආයතනයේ වැඩිම මුදලක් අරන් තියෙන්නේ. දැන් අපේ කාංචන විජේසේකර මන්ත්‍රීතුමා රංජන් රාමනායක අපේ හිතවත දිවුලපිටිය ආසනේ ඉඳලා ගියේ එතුමට පැහැදිලිවම අභියෝග කළා. ඔබතුමා ETI ආයතනයත් එක්ක සම්බන්ධයි ETI ආයතනයේ ගනුදෙනු ගැන මේ මිනිස්සුන්ට වග කියන්න කියලා. ඒ මිනිස්සු අතරට ගිහිලා කතා කරන්න කියලා. බෑ යන්නේ නැහැ. මොකද මම දැක්කා 2017 වසරේ එතුමා ලංකාදීප පත්‍රයට කියනවා මෙන්න මෙහෙම කතාවක්. එතුමා ලංකාදීප පත්‍රයට කියනවා සමහර යාළුවෝ අමාරුවේ වැටුනහම ඔවුන්ට උදව් කරන්න ධනවත් කාන්තාවෝ ඇසුරු කරු අය කියලා. ධනවත් කාන්තාවෝ ඇසුරු කරලා ඔවුන්ගෙන් මුදල් හොයා දුන්නා කියලා රංජන් රාමනායක ඇමතිතුමා කියනවා. ඉතින් මේක තමයි තිත් ඇත්ත. මේක තමයි එතුමා ඒ අර රහස් පොලිසියේ කරන කාර්යවේ තිත් ඇත්ත. වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අද මේ වැදගත් විවාදේ වැදගත් වෙන්නේ අපි කාටත් වඩා එතුමාට. එතුමාට තමයි අපේ කාංචන විජේසේකර මන්ත්‍රීතුමා අභියෝග කරලා ඇඟිල්ල දික් කරලා කිව්වේ ETI ආයතනය ගැන කතා කරද්දී ඔබතුමා ඇවිල්ලා මේවට උත්තර දෙන්න කියලා. අද පාර්ලිමේන්තුවේ ඒ වැඩපිළිවෙළ නිර්මාණය වෙලා තියෙනවා. එතුමාට පැත්තකවත් නැහැ. එතුමාට පැත්තකවත් නැහැ. පුළුවන් නම් ඇවිල්ලා මේ අභියෝග බාර ගන්න ඕන. ඒ නිසා අපි අහලා තිබුණේ අතීතේ නම් ගණිකාව කියන්නේ තමුන්ගේ ශරීරය දීලා මුදල් හම්බ කරන තනතුරකට කියලා. ඒක කාන්තාවකට විතරයි අයිති. කාන්තාව විතරයි ඒ ව්‍යාපාරවල අපේ රටේ නෙවෙයි අපේ රටේ නීතිගත වෙලා නැහැ වෙනත් රටවල් වල යෙදුනේ. දැන් මේ කියන සමහර යාළු අමාරුවට නම් කාන්තාව ඇසුරු කරනවා කියන පිරිමි ඉන්න රටක් මේක. පිරිමි විතරක් නෙමෙයි පිරිමි ඇමතිවරු ඉන්න රටක් මේක. පිරිමි නළුවෝ ඉන්න රටක් මේක. ඉතින් එහෙම මේ ETI ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ මුදල් කොහෙට ගියාද මොනවට ගත්තද මොනවද කළේ ඒ වකවානුව තුල ආශ්‍රය කරේ ඇසුරු කළේ මොන කාන්තාවද කියන එකවත් අඩුවතරමේ කියන්න ඕන. අඩුවතරමේ කියන්න ඕන. ඒ නිසා එතුමාගේ ආගමේ මගේ ආගමේ විදිහට අපි දන්නවා එතුමන් නම් මන් දන්නේ මොන ආගම තියෙන්නේ කියලා. එතුමා රෝමානු කතෝලික නම් අපි දන්නවා රෝමානු කතෝලික ආගමේ මරිය මද්දලේනාට ගල් ගහලා මරන්න කියලා ඒ වෙලාවේ ඒ රටේ නීතිය තීරණය කරපුවාම ජේස්වාමිදරු ඉදිරිපත් වෙලා කිව්වා ගල් ගහනවා නම් ඒ වගේ වැරද්දක් නොකරපු කෙනෙක් පළවෙනි ගල ගහන්න කියලා. එදා හොයාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ වැරද්ද නොකරපු කෙනෙක්. අද පාර්ලිමේන්තුවේ ඉන්න එකම සුද්ධවන්තයා විදියට කටයුතු කරන්න කවුද? රංජන් රාමනායක මහත්තයා. අද පාර්ලිමේන්තුවේ වෙන කවුරුත් සුද්ධවන්තයෝ නැහැ. කෝප් කමිටුවේ ඉඳගන්න ලැජ්ජයි කියනවා. එතුමා සියලු දෙනාට දෝෂ ආරෝපණය ගානවා. හැබැයි එතුමාට තියෙනවා ගංගොඩ විල උසාවියේ කාන්තාවක් රැවටීම සම්බන්ධයෙන් එතුමාට තියෙනවා රුපියල් 50,000ක ඇපණියම වෙච්ච නඩුවක්. ඒ වගේම එතුමාට නුවර තියෙනවා ගුරුවරියක්ව කසාද බඳිනවා කියලා එතුමාට තියෙනවා නඩුවක්. ඒ නිසා මේ රෙදි හොදන්න නෙමෙයි අපි මේ කතා කළේ. අපි මේ කතා කරේ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියන්නේ. ඒ නිසා එතුමා ඊයේ පෙරේද ඉඳන් ගෝඨාභය මහත්තයා හදපු ගෙවල් ගැන කියනවා. එතුමාගේ විදුලි බිලක් ගැන කතා කරනවා. එතුමාගේ තව දේවල් ගැන කතා කරනවා. නමුත් තමුන්ගේ ඇඟේ වැදිලා තියෙන අසූචි ටික ගැන එතුමාට මතකයක් නැහැ. එතුමා ගඳ ගස්සන එක විතරයි කරන්නේ. ඉතින් ඒ නිසා මේ කටයුත්ත මම රාජ්‍ය මුදල් ඇමතිතුමා ඉන්න නිසා මම කියනවා මේ කටයුත්ත බාර දිය යුතු නියම සුදුස්ස රංජන් රාමනායක මැතිතුමා විතරයි කියන එක. මේ ඊටීආයි ආයතනයේ සිද්ධ වෙච්ච මේ මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් සොයා බැලිය යුතු ඒ අධීක්ෂණ කටයුතු මේ රටවටේ යවන්න එපා. මේ හා පැත්තට ගියාම ඒ ආයතනයේ මුදල් කොහෙටද ගියේ, කාගේ චිත්‍රපටිය හදන්නද, කාගේ යාළුවන්ට උදව් කරන්නද, කා වෙනුවෙන්ද පාවිච්චි කළේ කියලා ඒ සමාගමේ ඥාතීන් හිතමිත්‍රාදීන් එහෙම නැත්නම් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ උදවිය ප්‍රකාශ කරයි. හැබැයි අර 118 එනවා වගේ නෙමෙයි එදාට එළියට එන්නේ. චෙක්කොල ලියුනේ කොහොමද? රාමනායක මහත්තයාද මාරු කළේ? රියදුරාද මාරු කළේ? එහෙම නැත්නම් සිකියුරිටි එකෙන්ද මාරු කළේ කියන එක කිසිම ප්‍රශ්නයක් නැතුව එදාට එළියට එයි. ඒ නිසා තමයි අපි කියන්නේ තුමා මේවට උත්තර බඳින්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇයි කියලා. ඒ නිසා මිත්‍රවරුනි, මෙන්න මේක තමයි අර එතුමා නිතරම කියන තිත්ත ඇත්ත. ඒ නිසා දැන් 118 දෙනෙක් ගැන කතා කරද්දී අපිට බය නැතුව කියන්න පුළුවන්. අපිට බය නැතුව කියන්න පුළුවන් අපි කිසිම පුද්ගලයෙක්ගෙන් එක රුපියලක් අරගෙන මැතිවරණය කරලා නැහැ. එක රුපියලක් අරගෙන මැතිවරණය කරලා නැහැ. මම අභියෝග කරනවා මේ රංජන් රාමනායක ඒ වෙලාවේ මැතිවරණයට මමත් එක්ක තමයි දියුල පිටියේ මැතිවරණයට තරඟ කළේ. එතුමා ඒ වෙලාවේ ගත්තු මනාප ගානට වඩා ආසනේ මනාප ප්‍රමාණයක් මම අරගත්තා. හැබැයි එතුමා සියලු දෙනාගෙන් මුදල් එකතු කරගෙන තමයි මැතිවරණය කළේ. මම රුපියලක්වත් ගත්තේ නැහැ කිසි කෙනෙක්ගෙන්. ඒ අභියෝගෙත් පුළුවන් නම් බාර ගන්න. මං හිතන්නේ එතුමා කොහේ හරි නම් මේ කතාව අදහනවා. මම දන්නවා. ඒ නිසා ඒ අභියෝගෙත් බාර ගන්න මම ළඟ තියෙනවා ලිඛිත සාක්ෂි මට ඉදිරිපත් කරන්න පුළුවන්. එතුමා මුදල් ඉල්ලගෙන මැතිවරණය කරපු විදිය ආකාරය ගැන. ඒ නිසා සුද්ධවන්තයෝ කිසි තැනක නැහැ. සුද්ධවන්තයෝ කිසි තැනක නැහැ. ඒ නිසා යම් යම් අය අතින් යම් යම් අඩුපාඩු වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වැරදි හදාගෙන ඉදිරියට යන එක තමයි කළ යුත්තේ. දැන් සිද්ධ විය යුත්තේ මේ කබලෙන් ලිපට වැටිච්ච ජනතාවට පිහිට වෙන එක. ඒ නිසා තමයි අපි කිව්වේ මේ මූල්‍ය ආයතන මුදල් මංකොල්ල කාලා කරන කටයුතු ගැන හොයා බලන්න කියලා. මොකද ETI ආයතනේ අපිට පේන්නේ නැහැ. උපයපු ලබාගත්තු මං හිතන්නේ කෝටි 3000ක 4000ක මුදල ආයෝජනය කරපු තැනක් නැහැ. ආයෝජනය කරපු ව්‍යාපාරයක් නැහැ. ඒ තියෙන ව්‍යාපාර වලින් එච්චර ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඒ මුදල කොහොමද ජනතාව අතරට දෙන්නේ? දැන් අපි පොලියට ගත්තා නම් ගමේ ඉන්න අහිංසක මිනිස්සයා පොලියට ගත්තා නම් ඒ මිනිස්සයා බයයි, ඒ මිනිස්සයා කොහොම හරි ඇවිල්ලා පොලිය දෙනවා. එහෙන්නේ ඔබතුමි.
කර්මන්තිතුමා තව විනාඩියක් තියෙනවා.
හරි, බොහොම ස්තුතියි. ඒ නිසා රුපියල් 5000 ගත්තු පුද්ගලයා බයයි, පැහැදිලිවම ඒ පොලිය ලබා දෙන්න ඕන. ඒ පොලිය ලබා දෙනවා. හැබැයි ලක්ෂ ගණන් ගන්න පොලිකාරයා එහෙම නැත්නම් අර ETI ආයතන ඒගොල්ලෝ ගන්නේ පොලියට. එතකොට ඒ මුදල ගෙනත් දෙන්නේ අහිංසක මිනිහා. වෙනස මේකයි තියෙන්නේ. හැබැයි ඒ පුද්ගලයා බය නැතුව හොඳට අර කිව්වා වගේ සුදු කබාය දාලා හරි ලස්සනට ටයි එක දාලා හරි ලස්සනට උජාරුවට යනවා. ඒ වගේම අර වගේ ඕන සැප පහසුකමක් විඳින්න අර වගේ කැසිනෝ ශාලාද එහෙම නැත්නම් ඕනම කරන මේ රට සවාරියක්ද, එහෙමත් නැත්නම් රට සවාරි ගිහිල්ලා වෙන වෙන දේවල්ද, එහෙම නැත්නම් අර රංජන් රාමනායක මහත්තයලට වගේ ආයට වියදම් කරන ඕන දෙයකට වියදම් කරනවා. ඉතින් ඒ නිසා එහෙම වියදම් කරලා ඒ කරන කටයුත්ත ගැන තමයි අධීක්ෂණයක් කළ යුත්තේ. ඒ නිසා මම නැවත නැවතත් කියනවා මේ වැඩපිළිවෙල මින් ඉදිරියට. දැන් එක වෙලාවක කොහොම මම මේකෙන් අවසන් කරන්නම්. අපේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කෝ 2015ට කලින් ලියාපදිංචි කරපු ආයතන කියලා. ලියාපදිංචි කරපු ආයතන ගැන අවුරුදු 3.5ක් රාජ්‍ය මුදල් ඇමතිතුමනි ඔබතුමාලට ඇති හොඳටම කාලේ සොයා බලන්න. සොයා බලලා ඒ ආයතන වල අඩුපාඩුවක් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ලියාපදිංචි අහෝසි කරන්න. අහෝසි කරලා ඒගොල්ලන්ගේ මූල්‍ය ආයතන විසිරුවා හරින්. ඉතින් ඒ කටයුත්ත කරා නම් ජනතාව මේ තත්ත්වෙට වැටෙන්නේ නැහැ. දැන් මං හිතන්නේ එකක දෙකක කරලා ඇති ඉදිරියට හෝ ඒ කරලා ජනතාව මුදගෙන ජනතාවට මේ සහනය ලබා දෙනේ මිනිස්සු වැස්සට තෙමෙනවා, අවුවට තෙමෙනවා, සියදිවි නසා ගන්නවා. ඒ තත්ත්වෙට පත් කරලා තියෙන්නේ වර්තමාන ආණ්ඩුව මිසක් පහුගිය ආණ්ඩුව නෙවෙයි කියමින් දුනු කාලය අනුව ස්තුතිවන්ත වෙමින් ඉහෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගර්මන්තිතුමා. ඊළඟට විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු උලාසනී මන්ත්‍රීතුමියනි. මා හිතන ඉතාමත් වැදගත් යෝජනාවක් ජනතා වික්ති පෙරමුණේ නායකයෙ වගේම විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ සංවිධායක අනුර දිසානායක මැත්තුමා විසින් ගෙනෙන් ලැබුව මෛත්‍රි ඊතාමත්ම කාලෝචිත මාතෘකාවක්. එතුමා දිගින් දිගටම මේ පිළිබඳව කරුණු කාරණා ප්‍රකාශ කළා සංඛ්‍යාලේඛන දත්තයන් අනුව. ඒ වගේම ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැත්තුමා ඉතාම පැහැදිලිව ඒ සඳහා
ගරු මන්ත්‍රීතුමා ඔලිපිස් ගරු නියෝජ්‍ය කතානායකතුමා මුල් ආසනයේ පැමිණවා ඇත.
ඔබතුමා කතා කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාටත් අපි සුභ පතමින්. ඔබතුමා මුලාසන ඉන්නකොට මේ අවස්ථාවේ නියෝජ්‍ය කතානායකතුමා හැටියට කතා කරන්න ලැබීමත් මා භාග්‍යයක් කොට සලකනවා. මා හිතනවා දීර්ඝ කරුණු අතරේ මගේ මිත්‍ර ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා ඉතාමත් දැඩි ලෙස ඇතැම් අපේ රංජන රාමනායක රාජ්‍ය අමාත්‍යතුමා විවේචනය කරා. මං හිතනවා එතුමා ඉන්න වෙලාවක ඕවා කතා කරා නම් වඩාත් හොඳයි. අර පාළු අර ගෙවල්වල වළම් බිඳින්න එපයි කියලා මං එතුමාට යෝජනා කරනවා. එතුමා ඒ වගේ වෙලාවක කතා කරන්න ගන්න එතුමා ඉන්න වෙලාවක මේ අදත් එතුමා ඇවිල්ලා ගියා. සර් ඒ ගැන මම විස්තර වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මෙතුමල්ල හරි සාන්තදා ඒ වගේම ශාස්ත්‍රවරුන් වාසියට කතා කරන්නේ. කිසිම හොරකමකටම කිසිම වංචාවකට කිසි දෙයකට අමමල් රේණුවක තරගින්වත් අඩුගානේ රහසින්වත් පවුන කරපු විදිහට තමයි කතා කරන්නේ. නමුත් මේ මූල්‍ය ආයතන සම්පූර්ණයෙන්ම කඩාවැටීම සිද්ධ වුණේ 2002 ඉඳලා. මම ඉතාමත්ම කනගාටු වෙනවා 2002 එදා ප්‍රමුඛ බැංකුව කඩාවැටෙනකොට ඒ වෙලාවේ මේ රටේ මහ බැංකුව වෙන්න පුළුවන් එවකට මුදල් ඇමතිවරයා හැටියට හිටපු කෙනා වෙන්න පුළුවන් මේ සඳහා අවශ්‍ය කටයුතු කළ තිබුණා නම් මේ කඩාවැටීම මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. 2002 ප්‍රමුඛ බැංකුව කඩාවැටිලා ඊට පස්සේ අපි දන්නවා 2008 වසරේ සක්විති පන්නේ ඉතාමත්ම කූට මහිතන ජාවාරම් බිඳ වැටුණා. මොකද තත්ත්වේ මේවා හරියට නියාමනයක් කරේ නැහැ. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා පහුගිය කාලේ කතා කරනකොට මහ ලොකුවට අද කතා කරන මේ අයට 2009 වසරේදී ගෝල්ඩන් කී ආයතනය ආරම්භ වෙලා රුපියල් බිලියන 25කට වැඩි තැන්පත් තිබූ සෙලුම්කේ සමුව ව්‍යාපාරයේ බිඳ වැටුණා. මේවට වග කියන්න ඕන කවුද කියලා මම අහනවා. අද මේ අනපනත් ජනෙල්ලා අද මේවා නියාමනයන් කරන්න අපේ මුදල් අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කරද්දී ලැජ්ජ නැතුව එතුමා කිව්වා අර වීදුරු ගෙවල් ගැන. මම කියන වීදුරු ගෙවල් වල ඉන්න අය අනුන්ට ගල්නක සත්තා වගේම හැම කිල්ලෝටම හුණු තියෙනවයි කියන එකත් මා විශේෂයෙන්ම මතක් කරනවා. බලන්න ඊටයි ෆයිනන්ස් ලිමිටඩ් ආයතනය, ස්වර්ණවාහිනී ෆයිනන්ෂල් සර්විස් PLC SFDP ආයතනය රුපියල් බිලියන 36ක් මං හිතනවා සම්පූර්ණයෙන්ම ඩිපොසිට් කරලා තිබුණා. 35,300කට මං හිතනවා ඒ සඳහා දේවල් ගෙවන්න තිබුණා. ඒ වගේම 2002 ඉඳලා අපි දන්නවා ප්‍රමුඛ බැංකුවට ඇතිවෙච්ච තත්ත්වේ. මේ ප්‍රමුඛ බැංකුව සම්පූර්ණයෙන්ම කඩාවැටුණා සක්විතල වගේ අය ඊට පස්සේ 2008 මේ තත්ත්වයට පත් වුණා. ඒ විතරක් නෙමෙයි දඬුවම් වගේ අය බිහි වුණා. දඬුවම් බිහි වුණේ කොහෙන්ද? කනගාටුයි, මම ගාල්ලේ හිටියත් දඬුවම්ල බිහි වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නිජභූමිය තුලින් දඬුවම්ලා දාගියතක් නැහැ. දඬුවම්ලා ළඟ සල්ලි තියපු අයට මොකද වුනේ? මොකද ඒ ආණ්ඩුව ඒවට උපක්‍රමයක් එහෙම නැත්නම් මේ සඳහා ක්‍රියාත්මක නොකළේ? ඇයි ඒවට අද කටේ පිට්ටුද මේව ගැන කතා කරන්න බැරි? ඒ විතරක් නෙමෙයි මම දැක්කා සමහර අය, ඔබ දන්නවා ගරු මූලාසනේ නියෝජ්‍ය කතානායකතුමනි, ඒ අය විතරක් නෙමෙයි පාතාලය බිහි වුණා. අපි දන්නවා ජුලම්පිටි අමරලා ගැන අද කවුරුවත් කතා කරන්නේ නැහැ. තුවක්කු අරගෙන කමීසය නැතුව පාර යන්න ගිහිපු යුගවල තිබිච්ච ඒ රත්නවීරලා වම්බොට්ටල ගැන අද කතා කරන්නේ නැහැ. පාතාලය බිහි වුණේ මේ දඬුවම්ල වගේ මූල්‍ය ආයතනත් එක්ක, මේ තිබිච්ච ගමේ තිබිච්ච හොර සල්ලිකාරයොත් එක්ක තමයි දා මේ තත්ත්වයට පත් වුණේ. ඒ නිසා අපි කියනවා මෙවැනි තත්ත්වයන් යටතේ සම්පූර්ණයෙන් නිර්මාණය කළා අර අපිට කුණුගන්ධ දීපු වගේ, අර අපිට ණය බර දීපු වගේ, අර අපිට නොඑක් විදියේ ආපදාවන් නැති වෙන්නට අවශ්‍ය කටයුතු කළ ඒ තුලින් මේ රට සම්පූර්ණයෙන් විනාශ කරපු පාලන තන්ත්‍රයක් අද ලැජ්ජ නැතුව ඇවිල්ලා කතා කරනවා රංජන් රාමනායක මහත්තයා අල්ලගෙන කටයුතු කරන. ඒ විතරක් නෙමෙයි, මට තවත් කියන්නට ඕන අවසාන වශයෙන් විශේෂයෙන්ම මෙරටේ ග්‍රාමීය බැංකු ව්‍යාපාරය. මම හිතනවා මට කලින් ගාල්ල දිස්ත්‍රික්කයේ අපේ සහෝදර මන්ත්‍රී රමේෂ් පතිරණ මැතිතුමා, වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ප්‍රකාශ කරා විශේෂයෙන්ම මේ ග්‍රාමීය බැංකු ව්‍යාපාරය තුළ දකුණේ තිබිච්ච ඉතාමත්ම ලොකුම කඩාවැටීම සිද්ධ වෙලා තිබෙන්නේ. මා හිතනවා මේ හිටපු අපේ අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරව හිටපු නියෝජ්‍ය කතානායකතුමා හිටපු අපේ අපරාධ ආසනේ අපරාධ විවිධ සේවා සමුපකාර සමිතියේ මා හිතනවා මම නිවරදි කියලා ලක්ෂ 4 කෝටි 40ක් නෙවෙයි කෝටි 65ක් කෝටි 65ක් 25000ක් 25000ක් මා හිතනවා පාරිභෝගිකින්ට ගනුදෙනු කරුවන්ට පොල්ල තිබ්බා සම්මල් සිංහල වචනින් කියනවා ඒවට කිසිම ක්‍රියාමාර්ගයක් ගරේ නැහැ පළාත් සභාව තියෙන්නේ මේ රජයේ තිබුණේ පහුගිය කාලෙම අමාත්‍යවරු ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හැබැයි ඒවට කටයුතු කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ ඒ බරත් අද ඇති වෙලා තින්නේ අපිට ඒ නිසා අපි කියනවා විශේෂයෙන්ම මේ පිළිබඳව තරාතිරම නොබලා කවුද කියන එක පිළිබඳව බලන්නේ නැතුව මේ පිළිබඳව මේ රටේ තිබෙන මේ වගේ ආයතන වලින් කෙරිච්ච යම් යම් එක්සුද්‍ර මූල්‍ය ආයතන තුලින් ඇතිවෙච්ච තත්ත්වයන් මේව නියාමනය කරන්න කියලා කියනවා අපි කියනවා විශේෂයෙන්ම මහා බැංකුවට පුළුවන්කමක් තිබෙනවා මේ නොඑක් ණය ක්‍රම ලබා දෙනවා සමහර වෙලාවට කෙටි කාලයක් තුල සමහර අයට අහිංසක දුප්පත් මිනිසුන්ට ලබා දෙන්න පුළුවන්කමක් තිබෙනවා විශේෂිත ණය තමාට පොලි නැතුව මාස දෙක දුන දෙනවනම් මේ කියන තත්ත්වෙටපත් වෙන්නේ නැහැ නැත්තම් මේ මිනිස්සු බලෙන් ගිහිල්ලා මේ මිනිස්සුන්ට සුද්ධ මුල්‍ය ආයතන බලෙන් දෙන්නේ නැහැ ඒ මිනිස්සුන්ගේ අහිංසකකමට ස්වයන් රැකියාවක් කරගන්න බැරි කමට එදිනදා වියදම් කළ කීයක් හරි හරියම්බ කළා කීයක් හරි පොලි දිවලා එදා වේල සංස්කෘතියක් සදා ක්‍රියාත්මක වෙන අහිංසක පවුල් ලක්ෂ ගාණක් මහිටනවා මේ තුලින් ප්‍රයෝජනෙ ලැබුණ. ඒ නිසා අපි යමක් කරනකොට අපි බලන්නට ඕන හැම පැත්තක් දිහාම විශේෂයෙන්ම රජයක් හැටියට අපිට මැදිහත් වෙන්න පුළුවන්. අපි වර්තමාන රජය එක්කම මහ බැංකුව අද මේ සඳහා ප්‍රවේශයක් වෙනවා. ඒ වගේම ණය මුදල් ලබා දීම පිළිබඳ මම හිතනවා ණය වර්ග 65ක් 60කට වැඩි ප්‍රමාණයක් ලබන 22 වෙනිදා වෙනකොට ගරු මුදල් ඇමතුමා ප්‍රකාශ කළා වගේ මේ ක්‍රියාත්මක වෙනකොට මේ රටේ මෙව නියාමනයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි සමුපකාර විශේෂයෙන්ම ග්‍රාමීය බැංකු මේ නීතිමය පද්ධතිය මේ තිබෙන පනත් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕන. මේ රටේ දූෂණය වැඩියෙන්ම තියෙන සමුපකාරවල ඇතැම් අය ඉන්න හොඳ සමුප නමුත් අද වෙනකොට මම හිතන්නේ එකක්වත් හොයාගන්න බෑ දූෂණයෙන් වංචාවෙන් තොර ඒවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා සමුපකාර මේ වගේ පන පනත් සම්පූර්ණයෙන් වෙනස් කරලා අලුත් නීති පද්ධතියක් දාලා අර රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා කිව්වා වගේ පොලිසියට ගියාම පොලිසිය පැමිණිල්ල බාර ගන්නෙ නෑ. ඇයි කෝටි ගණන් වල පැමිණිලි ගාන ගන්න රුපියල් මම හිතනවා ලක්ෂයකට වැඩි පැමිණිල්ලක් කෙනෙකුට කොහෙ බාර දාන්නද කියලා මිනිස්සු දන්නේ නෑ. අහිංසක මිනිස්සු මේවට රැවටිලා අද සමුපකාර ශේත්‍රය සම්පූර්ණයෙන්ම කඩාවැටෙනවා ග්‍රාමීය බැංකු ශේත්‍රය. මොකද හැම ගාල්ල දිස්ත්‍රික්කයේ තිබෙන මම හිතනවා සමුපකාර සමිති හැම එකම මිනිස්සු ආයෝජනය කරන්න බයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය තුල එක සමුපකාරයක තිබිච්ච මේ හොරකම නිසා සම්පූර්ණයෙන්ම සමුපකාර පද්ධතිය මේ රටේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා මිනිසුන්ගේ අතරේ තියෙන විශ්වාසය නැති වෙලා ඒ තුලින් තවදුරටත් මිනිස්සු හිඟමනෙන් හිඟමඩපත් වෙනවා මේ තත්ත්වය නිසා තමයි සුද්ධ මුල්‍ය ආයතන සොයාගෙන යන වැඩි පොලියක් වුණත් ඒ නිසා අපි දෙයක් කරනකොට අපි නිවැරදි කරනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වටා පරිසරය අපි නිර්මාණය කරන්න ඕන ගරු රාජ්‍ය මුදල් ඇමතුමා ඉන්නෝ එතුමාලා ඉතාම නිර්මාණශීලී වැඩ පිළිලක් ක්‍රියාත්මක වෙනවා ටිකක් හෙමින් කෙරෙන්නේ මේක නිකන් ෂණික නූඩල්ස් වගේ අද කළ හෙට කරන්න පුළුවන් කමක් නැහැ මේ තුන මෙතුමාලා කියන අවුරුදු තුනට මේ අවුරුදු ගානක් තිස්සේ තිබිච්ච සියලු අපරාධයන් සියලු විනාශයන් එක පාරට මේක උඩු යටිකරු කරලා තිබිච්ච එක නැවත උඩුකරු බවට පත් කරන්න කාලයක් යනවා ඒකට අවශ්‍ය සහයෝගය දෙන්න ඕනේ නිසා මම කියනවා ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා කතා කර මේ අංශයට නෙමෙයි එක එක අයට චරිත ඝාතනය කරන්න කාන්තාවන් ගැන නොඑක් දේවල් ගැන මම කියන කරුණා කළා ඔබතුමාලා නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගේ අපි වගේ කරුණා කළා ශිෂ්ට විදියට මේ සභාවේ නැති මන්ත්‍රීවරුන්ගේ අයිතිය පාවල දීලා ඒ අයිතිය ආරක්ෂාකරන විශේෂයෙන් මේ අයට කතා කරන්න අවස්ථාවක් තියෙනවා රංජන් රාමනායක මහත්තයා ඉන්න වෙලාවක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් කරන් කියන ඔබතුමා මෙහෙම කරා නේද කියලා එහෙම කරන්න බය කොන්දක් නැහැ මොකද බය එතුමා කෙලින්ම ගහන හෙට පහර ගහන දැන් දිවුල පිටි ඇත්තෙන් නැහැ ඒක නිසා බය වෙන්න ඕනත් නැහැ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා එතුමා දැන් දිවුර පිටියේ නැහැ ඒ නිසා බය වෙන්න ඕනේ නැහැ පස් කපනකොට ඒකට ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරද්දී නීත්‍යානුකූල එතුමා පැත්තකට මම හිතන්නේ එතුමා ඒ තුලින් මම හිතන්නේ යම් අපහසුතාවයකට පත් වුණා ඒව කාගේ කුමන්ත්‍රණද කියලා අපි දන්නවා ඒ නිසා මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඇත්තටම සතුටු වෙනවා රජයක් හැටියට යහපාලන ආණ්ඩුවක් තුල ඉතාමත් මොහොද මං හිතන්නේ විනිවිදභාවයෙන් මූල්‍ය විනිවිදභාවයක් ඇති කරන්න අපි කටයුතු කරමින් යනවා මූල්‍ය විනිවිදභාවය අද සම්පූර්ණයෙන් විනාශ වෙලා තිබුණේ පහුගිය කාලේ ඒකට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ ඒ සඳහා උදාහරණ ඕනතරම් දුන්න ජනතා වික්ටි පෙරමුණේ අපේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරා 2002 ඉඳලා මේ කඩාවැටීමට සම්පූර්ණයෙන්ම වක්‍යන්ට ඕන හිටපු ආණ්ඩුව හිටපු මුදල් ඇමතිවරයා. ඒ නිසා කවුද මුදල් ඇමති කියන එක තමුන්වහන්සේලා දන්නම නම් වශයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ නිසා අවසාන වශයෙන් මම කියනවා මේ කවුරු වැරදි කරත් අවසානයේ මේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඒක නිවැරදි කරන්න ඕන. අපිට මොන තරම් චෝදනා කරත් අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි නිවැරදි දේ බොහෝ දේවල් කරලා තිනවා. තවත් බොහෝ දේවල් අපිට කරන්නට ඉස්සරහට තිබෙනවා. නමුත් මේ සියල්ල එකට ගත්තම අපි සතුටු වෙනවා. කවුරු මොනවා කිව්වත් මොන විදියට බෙරිහන් දුන්නත් මොන විදියට ශෝකහලාපයන් මේ අවස්ථාවේ මතු කරත් මේ රටේ යම් කිසි වෙනසක් ඇතිකරන්න ආරම්භයක් පමණයි වුනේ. මේ රටේ යහපාලනය ඇති කළා, මූල්‍ය විනිවිදභාවය ඇති කළා, මේ රටේ සංහිඳියාව ඇති කළා, මේ රටේ පාතාලය ඒ වගේ නොඑක් විදියෙ මත්ද්‍රව්‍ය ඒව නිවාරණය කරන්න අවශ්‍ය කටයුතු කළා. මේ රටේ අලුත්ම නිර්මාණශීලී මිනිස් කොට්ටාසයක් හදන්නට අපි රජයක් හැටියට ඉදිරියේදී කටයුතු කරනවා. අර මිදි බැල වැටෙනකන් අර නරියෝ බලාගෙන ඉන්න වගේ සමහරු කියන හෙට අනිත් දාණ්ඩු ගන්න ලෑස්ති වෙනවයි කියලා. ඒකට ඉතින් මං හිතනවා තව ටිකක් යයි. ඒ නිසා තමුන්නාන්සේලාට විශේෂයෙන්ම මම කියනවා කරුණා කළා මෙතන අවස්ථාවේදී කතා කරන්න කියලා මතක් කරමින් මුදල් ඇමතිතුමා මම හිතන රාජ්‍ය ඇමතිතුමායකට හොඳ පිළිතුරු ටිකක් දෙයි. ඒ සඳහා අවශ්‍ය මං හිතන්නේ අවස්ථාව සලසමින් නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාටත් ඉතාමත්ම වාසනාවන්ත දේශපාලන අනාගතයක් ඒ වගේ මහජනතාවට වැඩ කරන්න පුළුවන් ශක්තියක් මේ සභාවේ ගෞරවාන්විත භාවය ආරක්ෂා කරගෙන ඉදිරියට කටයුතු කරන්න ශක්තිය විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකවරයෙක් හැටියට සභාපති නාමවලිය හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට ඉතාමත් අහිංසක නිහතමානී අවංක ඒ වගේම හොඳ ඌවේ වෙල්ලස්ස පරපුරෙන් බිහි වෙන නායකයෙක් හැටියට ඔබතුමාට අපි සුභ පතමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු කාංචන විජේසේකර මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 15යි.
ස්තුතිගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂම අපේ විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමාගේ කතාවෙන් පසුව කතා කරන්න ලැබීම පිළිබඳ සතුටු වෙනවා. ඒ වගේ මම එතුමාට අද උදෑසන කාලේ යම් කිසි හිත්රිදීමක් වුණා නම් ඒ පිළිබඳවත් මගේ කනගාටුව පළ කරනවා. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා කිව්වා මේ ආණ්ඩුව යටතේ පැහැදිලි විනිවිදභාවයකින් ඒ මූල්‍ය කටයුතු කරන්න ලැබීම ගැන සතුටු වෙනවා කියලා. කරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමනි, අද ලැබුණු ප්‍රවෘත්තිය තමයි මේ රටේ ඇමරිකානු ඩොලරයකට රුපියලේ අගය 161 කියන පොත. ඒක නම් ඔබතුමන්ලා සතුටු වෙන පුවත. මම හිතනවා ඔබතුමන්ලාගේ ආණ්ඩුවට දීර්ඝ ගමනක් තිබේ කියලා. ඒ වගේම තමයි අද දවසේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ මූල්‍ය ආයතන පිළිබඳ ඒ සංවාදය දෙන අවස්ථාවේ අද අධිකරණයෙන් අපිට ලැබෙන පුවත් ගණනාවක් තියෙනවා. විශේෂයෙන් මහ බැංකු වංචාවේ ඒ මහමලකරුවන් වන අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස්, ඒ පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයතනයේ ගනුදෙනු පිළිබඳව දැන් කරුණු අනාවරණය වෙනවා. මේ පිළිබඳව අපි දිගින් දිගටම පාර්ලිමේන්තුව දැනුවත් කරා. පෙබරවාරි මාසේ 26 වෙනිදා සිදුවෙච්ච පළවෙනි වංචාව පිළිබඳ 2015, ඉන් පසුව මාර්තු මාසේ 2016 අවුරුද්දේ සිදුවෙච්ච දෙවැනි වංචාව පිළිබඳව අපි කරුණු අනාවරණය කරා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ අනාවරණය වෙනවා. දැන් පහුගිය දවසේ ලොකු කුතුහලයක් තිබුණා මන්ත්‍රීවරු 118ක් ගැන. මේ 118 දෙනෙක් චෙක්පත් අරන් තියෙනවා, ඒ ලිපි ලේඛන ඉදිරිපත් කරන්නම් කියලා. දැන් අද කරුණු අනාවරණය වෙනවා අධිකරණයේදී අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකුවේ අධිපතිවරයාගේ ක්‍රෙඩිට් කාඩ් බිල ගෙවන්න පර්පචුවල් ට්‍රෙෂරිස් ආයතනයෙන් මිලියන 3.2ක 132ක චෙක්පතක් පර්පචුවල් ට්‍රෙෂරිස් ආයතනයෙන් නිකුත් කරලා තියෙනවා කියලා. ඒ පළවෙනි අනාවරණය. දෙවෙනි අනාවරණය වෙනවා එක්තරා රාජ්‍ය මාත්‍යවරයෙක්ට මැතිවරණ ක්‍රියාවලිය ගෙනියන්න අවස්ථා දෙකකදී චෙක්පත් ලබා දෙනවා කියලා. හැබැයි රාජ්‍ය මාත්‍යවරයාගේ නම අනාවරණය කරන්නේ නැහැ අධිකරණය. ඒ වගේම තුන්වෙනි අවස්ථාව අද කරුණු අනාවරණය කරනවා. මුදල් ලබා ගත්තයි කියලා අනාවරණය වෙච්ච තවත් මන්ත්‍රීවරයෙක් තවත් රුපියල් මිලියන එක චෙක් එකක් ගත්තයි කියලා අද අධිකරණයට අනාවරණය වුණයි කියලා. දැන් මම දන්නේ විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා කිව්වේ මේවද රජයේ විනිවිදභාවය කියලා. මේවද රජයේ සතුටු වෙන ආර්ථික ප්‍රතිපත්තිය කියලා. අද මේ රටේ සියලු සිදුවෙච්ච මේ ආර්ථිකයේ කඩාවැටීම, මේ අද ETI සමාගම ඇතුළු රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතන වෙන්න පුළුවන්, මූල්‍ය ආයතන වල කඩාවැටීම, මේ සියලු දේට වග කියන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ප්‍රධානම හේතුව මේ රටේ සිදුවෙච්ච මහදවල් සිදුවෙච්ච මහ බැංකුවේ මහවංචාව කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. මේ රටේ යම්කිසි ගමනක් නිර්මාණය වෙලා තිබුණා නියෝජ්‍ය කතානායකතුමනි. 2009 මැයි මාසේ 18 වෙනිදා මේ රටේ යුද්ධය අවසන් කරලා ඒ තිබුණු අභියෝග ජය ගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ එදා දවසේ යම්කිසි වැඩපිළිවෙලක් තිබුණා. මේ රටේ ආර්ථිකය නංවන්න වැඩපිළිවෙලක් තිබුණා. ආර්ථික වර්ධන වේගය 3.1 ඉඳලා 7.4 දක්වා වර්ධනය වුණා. මේ රටේ ලබාගත් ණය වලින් ව්‍යාපෘති සිදු කරා. මේ රටේ දරදේශ නිෂ්පාදිතය වැඩි වුණා. මේ රටේ විරකියා වැඩි වුණා. උද්දමනය අඩු වුණා. මේ රටේ තිබුණු ඒක පුද්ගල ආදායම් වැඩි වුණා. කෘෂි කර්මාන්තේ වෙනත් කවදාකටත් වැඩිය කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළට ගියා. නමුත් මේ සියලු දේ 2015 ජනවාරි 8 වෙනිදා පත් වෙච්ච රජේ ඒ තිබුණු කලමනාකරණයේ තිබුණු දුර්වලතා නිසා අපි දැක්ක කරපු පළවෙනි කාර්යභාරය මොකද්ද? පළවෙනි කාර්යභාරය මේ රටේ පුරවැසියෙක් නොවන පුද්ගලයෙක් ගෙනල්ලා සිංගප්පූරු ජාතිකයෙක් ගෙනල්ලා මහා බැංකුවේ අධිපතිවරයාට බවටපත් කරා. අධිපතිවරයාට පත් කරා විතරක් නෙමෙයි ඒ ඔහුගේ අධිපතිවරයා යටතේ මහා බැංකුව ශ්‍රී ලංකා මහා බැංකුව පළවෙනි වතාවට මුදල් අමාත්‍යංශයෙන් ගලවලා අගමැතිවරයා යටතේ තියෙන ආයතනයක් බවටපත් කරගත්තා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ මේ ඔප්පු වෙන්නේ එක කාරණයක් විතරයි. කරුණු අනාවරණය වෙන්නේ එක කාරණයක පමණයි. ලක්ෂ 32ක මුදලක ක්‍රෙඩිට් කාඩ් බිල්පත ගෙවන පර්පිචුවල් ට්‍රෙෂරි සමාගමෙන් අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහා බැංකුව අධිපතිවරයාගේ. ඇයි එහෙම වෙන්නේ? පර්පිචුවල් ට්‍රෙෂරි සහායතනය කිසිම සම්බන්ධයක් නැත්නම් අර්ජුන මහේන්ද්‍රන්ට අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත ගෙවන්න පර්පිචුවල් ට්‍රෙෂරි සහායතනෙන් ඇයි වෙන චෙක්පත් මාරු වෙන්නේ? ඒ වෙන මොනවත් නෙවෙයි. මේක තමයි පැහැදිලිව අපි පහුගිය කාලේ පුරාම කිව්වේ. මහා බැංකු වංචාව සිදු කරපු අර්ජුන මහේන්ද්‍රන් අර්ජුන ඇලෝසියස් ඇතුළු ආණ්ඩුවේ හිටපු කණ්ඩායම මේක සැලසුම් සහගතව කරපු කටයුත්තක්. සැලසුම් සහගත කටයුත්තේ ඒ ලැබිච්ච ඒ තුටු පඳුරු තමයි අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රෙඩිට් කාඩ් බිල්පතේ ලක්ෂ 32ක මුදලක් ගෙවන්. මේවා මේ තාම පොඩි දේවල් විතරයි. අපිට ආරංචිය තියෙනවා මිලියන 1180ක මෙවැනි චෙක්පත් මාරු කරලා තියෙනවා කියලා පර්පිචුවල් ට්‍රෙෂරි සහායතනේ. තව හෙට අනිද්දා වෙනකොට මන්ත්‍රීව තව කී දෙනෙක්ගේ නම් මේක දන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂම නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. මේ ඔබතුමා උත්තරීතර සභාවේ නියෝජ්‍ය කතානායකවරයා බවට පත් වෙලා මේ කතාවේදී ඔබතුමත් අපිත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා පිළිබඳව අද රටේ ජනතාව බලාගෙන ඉන්න ලොකු සැකයකි. ඒ නිසා අද කතානායකතුමා කිව්වා නම් 118ක් නැහැ කියලා. හැබැයි අද අධිකරණේ වාර්තා වෙනවා එක්තරා රාජ්‍ය අමතිවරයෙක්ට චෙක්පත් දෙකක් ලබා දුන්න අවස්ථා දෙකකදීත්, ඒ වගේම මුදල් ගත්ත බබට ඔප්පු වෙච්ච තවත් එක්තරා මන්ත්‍රීවරයෙක්ට තව මිලියන 1ක චෙක්පතක් ලබා දුන්න කියලා. ඒ නිසා මේ 118 ලයිස්තුව සමහරලාට ඊට වැඩිය අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. නමුත් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කතානායකතුමත් මැදිහත් වෙලා මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දීලා මේ පාර්ලිමේන්තුවේ ගෞරවයත් මන්ත්‍රීවරුන්ගේ ගෞරවයත් ආරක්ෂා කරන්න කියලා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ ETI සමාගම ඇතුළු EAP සමූහ ව්‍යාපාරයේ අද මේ සමාගම් ගණනාවක තැන්පත් කරුවන් අද විශාල අසරණතාවයට පත් වෙලා තියෙනවා. අපි දැක්ක පහුගිය මාස 6 කාලෙම අපි දැක්ක විවිධ අවස්ථාවල දුන්න උද්ඝෝෂණ කරා මේ ආයතනවලට ගිහිල්ලා ඔවුන්ගේ මුදල් ලබා ගන්න උත්සාහයක් දුනා. අද මාස 6ක් වෙලා තියෙනවා තැන්පත් කරපු මුදල් ගන්න බැරුව බොහෝ පිරිසක් ඉන්නවා. අපි දැක්ක රූපවාහිනි මාධ්‍ය තුලින් අපි දැක්ක හිරු නාලිකාව, අපි දැක්ක දෙරණ නාලිකාව, අපි දැක්ක ඔවුන් අසරණතාවයට පත් වෙලා ඉන්න අවස්ථාව. ඔවුන් තමන්ගේ ජීවිත කාලෙම හම්බ කරගත්ත දේවල් ඔවුන්ට යම්කිසි ආධාරයක්, ඔවුන්ට යම්කිසි මුදලක් ලැබෙන්න ආයෝජනය කරම් අදේ ආයෝජනය ගන්න බැරි වෙච්ච අවස්ථාවේ අපි දැක්ක පහුගිය දින කීපෙම බොහෝ දෙනෙක් සිය දිවිනසා ගන්න අවස්ථාව අපි දැක්කා. රෝගී තත්ත්වෙට පත් වෙලා තියෙනවා අපි දැක්කා. අපි දැක්කා මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමත් මැතිතුමා පහුගිය සතියේ පාර්ලිමේන්තුවට කිව්වා ජුනි මාසේ 5 වෙනිදා වෙනකොට මේ කණ්ඩායමට අඩුමතර මේ 10%ක මුදලක් තැන්පත් වලින් ලබා දෙන්න කටයුතු කරනවා කියලා. උපරිමයේ ලක්ෂ 6ක් දක්වා. හැබැයි ගරු ඇමතුමනි, අද 7 වෙනිදා ඊයේ වෙනකටත් ආරංචි තිබුණේ, අද උදේ වෙනකටත් ආරංචි තිබුණේ, තවමත් මේ මුදල ලබා දීම වෙනුවෙන් කටයුතු කරලා නැහැ. ඔබතුමලා නියෝගයක් දුන්නලු මහ බැංකුවෙන් මේ කටයුතු කරන්න කියලා. මම දන්නේ නැහැ නියෝගේ කොයි ආකාරයට අද වෙනකට ක්‍රියාත්මක වෙනවද කියලා. අද 7 වෙනිදා වෙනකටත් මේ ඒ ඉන්න අසරණ තැන්පත්කරුවන්ගේ මුදල් ලබා දෙන්න පුළුවන් කමක් අද ලැබිලා තිබෙන්නේ නැහැ. අද රුපියල් බිලියන 36ක මුදලක් මේ තැන්පත්කරුවන්ගේ. තැන්පත්කරුවන් 36,000ක් අද අසරණ බවට පත් වෙලා දිනවා. අපි දැක්ක පෙරේද දවසේ ආව පාර්ලිමේන්තු වටරෝමට. පාර්ලිමේන්තු වටරෝමට ඇවිල්ලා උද්ඝෝෂණය කරනකොට පොලිස් බලය යොදවලා විවිධ රාජ්‍ය මර්ධන යොදවලා ඔවුන් යටපත් කරන්න බැලුවා. අඩුමතර එක ඇමතිවරයෙක්, රජයේ නියෝජනය කරන එක නිලධාරියෙක් ඔවුන් ඉදිරියට ගිහිල්ලා ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු වලට ඒ අවශ්‍ය විසඳුම ලබා දෙන්න ඉදිරිපත් නොවීම පිළිබඳව අපි කනගාටුවටපත් වෙනවා. අපි දැක්ක ඔබතුමාලා විපක්ෂයේ ඉන්නද?
එරන් වික්‍රම
බැංකුවෙන් ඇහුවා ජූනි 5 වෙනිදා ඉඳලාම දීගෙන යන ඕන කෙනෙකුට ගිහිලා ඕන වෙලාවක ලබා ගන්න පුළුවන් 10%.
ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතුනේ පිළිතුරට. නමුත් ඊයේ දවසේත් මම දැක්කා හිරුනාලිකාවේ ප්‍රවෘත්තිවල මේ පිළිබඳව වාර්තා කරා. ඊයේ දවසේත් EAP ආයතන ETI ආයතනට ගියාම මේ මුදල් ලබා ගැනීමට ඔවුන්ට ලැබෙන පුරුතුළු තමයි ප්‍රමාණවත් මුදලක් ලැබෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මම දන්නේ ඔබතුමා උත්තරයක් දෙනවා ඒක ලබා ගන්න පුළුවන්කම තියනවා කියලා. ඒ නිසා ඒ පිළිබඳව නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්න කියන ඉල්ලීම ඔබතුමාගෙන් කරනවා.
10 ලැබෙනවා. 10% ලැබෙනවා.
හරි. ඔබතුමා මේ වෙලාවේ සහතිකයක් දෙනවා. ඒ තැන්පත් කරුවන්ට දැන් හෙට දවසේ උනත් ගිහිල්ලා ඒ 10%ක් දක්වා නැත්නම් 106ක උපරිමයක් දක්වා ඒ මුදල ලබා ගන්න පුළුවන්කම තියනවා කියලා. ඒ නිසා මේ මැදිහත් වීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ ETI ආයතන EAP සමූහ ආයතන පිළිබඳව තවත් ගැටලු පැන නගිනවා. දැන් මේ ආයතන සියල්ල පහුගිය දවසේ විකුණන්න මේ ආණ්ඩුව මහ බැංකුව පහුගිය දවසේ යෝජනා ඉදිරිපත් කරා. ඒ යෝජනා ඉදිරිපත් කරන වෙලාවේ මට මතකයි මීට අවුරුද්දකට විතර ප්‍රථම අවුරුදු එකහමාරක් පමණ කාලයක් මේ සමූහම ව්‍යාපාරයේ සභාපතිවරයා හැටියට පත් කරේ මනෝ තිත්තවෙල කියන පුද්ගලයා. මනෝ තිත්තවෙල කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් වර්තමානයේ මුදල් අමාත්‍යාංශයේ අමාත්‍යතුමාගේ උපදේශකවරයා. දැන් එතුමාට තියෙනවා තවත් ආයතන ගණනාවක පත්වීම් තියෙනවා. මම දැක්කා ශ්‍රී ලංකා න්‍යායලයන්ස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලෙට එතුමා පත් කරලා තියෙනවා. ඒ වගේම රක්ෂණ සංස්ථාවේ භාරකාර කමිෂන් සභාවේ නියෝජිතෙක් හැටියට සභාපතිවරයා හැටියට පත් කරලා තියෙනවා. දැන් මේ කඩාගෙන වැටිච්ච සමූහ ව්‍යාපාරයක් කළමනාකරණය කරපු සභාපතිවරයා ඔබතුමන්ලාගේ මුදල් ඇමතිවරයාගේ උපදේශකයා බවට පත් කරගෙන තියෙනවා. ආයතන ගණනාවකට පත් කරලා තියෙනවා. දැන් කල්පනා කරලා බලන්න වෙන මිනිස්සු ඇත්තම නැද්ද මේ රටේ? ඒ දැනුම තියෙන, ඥානෙ තියෙන, ඒ බුද්ධිය තියෙන, ඒ මේ පිළිබඳව යම්කිසි වගකීමක් දරන්න පුළුවන් වෙන පුද්ගලයෝ ඇත්තම නැද්ද? මේ මනෝතිත්වල කියන පුද්ගලයා අපි දන්නවා පහුගිය කාලේ චන්ද්‍රිකා කුමාරතුංග රජේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් එක්ක මංගල සමරේ රැමතුමත් එක්ක ළඟින් කටයුතු කරපු පුද්ගලයෝ. එදා දවසෙත් අපේ ආණ්ඩුවට විශාල චෝදනා ප්‍රමාණයක් එල්ල වුණා. දැන් අද දවසේ එතුමා ඒ සභාපතිත්වයේ දරලා මේ සමාගම් විකිණීමේදී දැන් චෝදනාවක් තියෙනවා. එල්ටීටීට මුදල් ලබා දුන්නයි කියන චෝදනාවක් තියෙන ලයික මොබයිල් ආයතනයට මේ ගනුදෙනුව පිටිපස්සේ ඉන්නේ මේ මනෝතිත්වල නැත්තම් හිටපු ජනාධිපතිතුමා චන්ද්‍රිකා කුමාරතුංග මංගල සමරවීර මැතිතුමා කියන එක ඒ චෝදනාවක් හැටියට ඉදලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් ඔබතුමන්ලා දැනුවත් කරන්න ඕන මේ සභාව. විශේෂයෙන්ම මේ මූල්‍ය ආයතන ඇතුළු මේ සියලු EAP ආයතන ඇතුළු සියලු ආයතන ස්වර්ණ වාහිනිය මේ රටේ නීතියක් තියෙනවා. 40%කට වැඩිය කොටස් ලබා ගන්න බෑ මේ රටේ රූපවාහිනී නාලිකාවක් හෝ නැත්නම් රේඩියෝ නාලිකාවක් වෙනුවෙන් ඒ 40%කට වැඩිය කොටස් ලබා ගන්න බෑ කියලා විදේශීය සමාගමකට. අද විදේශීය සමාගම් ලබා දීලා තියෙන මේ රටේ දේශීය ආයෝජක ඉදිරිපත් වුණා. මම දන්නවා හිරු ආයතන EAP හිරු ආයතනේ රේනෝ සිල්වා සභාපතිතුමා මේ වෙනුවෙන් ලන්සුවක් තිබ්බා. මේ ආයෝජකයන්ට වැඩිය ඉහළම ලන්සුව තිබුණා. හැබැයි දේශීය ආයෝජකයන්ට අවස්ථාව ලැබුණ නැහැ. මේ වෙන මොනවත් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක කාලයක් පුරාවට කරගෙන ආපු දෙයක්. අවුරුදු 3ක් 4ක් තිස්සේ කරගෙන ආපු දෙයක්. තැන්පත් කරුවන්ගේ මුදල් එක පැත්තකින් සිංගප්පූරුවට ගෙනිච්චා. සිංගප්පූරුවේ ඉන්න තව සමාගමක් ගෙනලා ETI එකේ භාරකාරත්වර දැම්ම. සභාපතිවරයා හැටියට කටයුතු කරපු මනෝ තිත්තවලගේ හිතවත් කණ්ඩායමක් ගෙනල්ලා ස්වර්ණවාහිනී EAP ආයතන අනිත් ස්වර්ණමහල් ආයතනවල හිමිකාරීත්වයටපත් වුණා. ඒ නිසා මේ තියෙන වෙන මොනවත් නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි. මහා බැංකුවේ සිදුවෙච්ච වංචාවට වැඩිය නොදෙවිනි වංචාවක් මේ තුල සිද්ධලා තියෙනවා. රුපියල් බිලියන 36ක වංචාවට අද මේ රටේ මුදල් ඇමතිවරයාත් ඒ වගේම මනෝතිත්වල ඇතුළු කණ්ඩායමත් අද වග කියන්න ඕන කියනක අපි මේ සභාවේ මතක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඒ නිසා විනාඩි 2ක් තියෙනවා.
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අද දවසේ මේ මූල්‍ය ආයතන පිළිබඳ වගකීම අද මන් දන්නේ මොන ආයතනයකටද තියෙන්නේ කියලා. මහා බැංකුව තියෙනවා, මුදල් අමාත්‍යාංශය තියෙනවා, ආර්ථික ප්‍රතිපත්ති කළමනාකරණ කරන අමාත්‍යාංශය තියෙනවා, විවිධ අමාත්‍යාංශයන්ට තියෙනවා, රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය තියෙනවා, බැංකු ටික තියෙනවා එක තැනක, මහා බැංකුව තියෙනවා තව තැනක. අපි දන්නේ අද මේක කළමනාකරණය වෙන්නේ කොහොමද කියලා. මේ රටේ නීතිය තවත් වර්ධනය වෙන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි ඒක පිළිගන්නවා. පහුගිය කාලෙත් රාජ්‍ය බැංකු කඩාගෙන වැටෙන්න ඒ කටයුතු සිද්ධ වෙද්දී පෞද්ගලික බැංකු කඩා වැටෙද්දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව අපිට මතකයි එකම රාජ්‍ය බැංකුවක්වත් කඩා දෙන්නේ නැතුව පෞද්ගලික බැංකු කඩාගෙන වැටෙන්න දෙන්නේ නැතුව සෙලාන් බැංකුව ඇතුළේ බැංකු පද්ධතිය ආරක්ෂා කරගෙන එදා රජයේ මැදිහත් වෙලා ඒ කටයුත්තට මුහුණ දුන්නා. අද
මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය තුළ අපිට මොකද්ද පේන්නේ? මේ පෞද්ගලික ආයතන කඩාගෙන යන බවක් නෙමෙයි. අපි දැක්ක ජනාධිපතිවරයා කියන කතාවකදී කැබිනට් පත්‍රිකාවක් ආවලු කැබිනට් මණ්ඩලයට රජයේ ගිණුම්වල තියෙන මුදල් ටිකත් රජයේ ආයතනවල ගිණුම්වල තියෙන මුදල් ටිකත් පෞද්ගලික බැංකු ආයතනවලට තැන්පත් කරන්න කියලා කැබිනට් පත්‍රිකාවක් ආවා කියලා. අවස්ථා තුනක් එතුමාගේ ප්‍රතික්ෂේප කරන්න උනාලු. ජනාධිපතිතුමාට අවස්ථා තුනක් යනවා නම් ප්‍රතික්ෂේප කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට හිතා ගන්න පුළුවන් මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න කොහොමද කියලා. ඒ නිසා අර්බුද ගණනාවක් ඇතිලා තියෙනවා. අද මොන විදියකින් කිව්වත් මේ ආණ්ඩුව කිව්වත් ණය උගලක හිර කරලා තිබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආර්ථිකය කඩාගෙන වැටුණ තිබුණේ මේ මොන දේ කිව්වත් සංඛ්‍යාලේඛන වලින් බැලුවත් අද රටේ සිදුවන දේ දිහා බැලුවත් අද අධිකරණය තුලින් වාර්තා වෙන දේ හා බැලුවත් වෙන මොනවත් මේ පෙන්වන්නේ මේ අවුරුදු තුනහමාර තුල මේ රටේ දූෂණේ වංචාව ඉහළ ගිය රටක් බවට පත් වෙලා තියෙනවා. අද අපි මංගල සමරිය රැමතුමා කිව්වා ගොබෙල්ස් න්‍යාය ගැන හොරා හොරා කියලා කියාගෙන යනවා කියලා. අද හොරා හොරා කියපු කට්ටිය අද හොරු බවට අද උසාවියේ ඉදිරියේ අද අනාවරණය වෙමින් පවතිනවා. මේක තමයි යථාර්ථය බවට පත් වෙලා තියෙන්නේ. අපි දැක්ක අපේම හිටපු කණ්ඩායම් සමහරලාට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විඳපු කණ්ඩායම් තමන්ගේ නිලතල ආරක්ෂා කරගන්න තනතුරු තුළට තියෙන කෑදරකම නිසා එහා පැත්තට ගිහිල්ලා චෝදනා කරපු අවස්ථා තිබුණා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තිබුණ අඩුපාඩු ගැන කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කිව්වා. වැඩ කරන්න හැකියාවක් තිබුණ නැහැ කිව්වා. හැබැයි අද ඔවුන්ට මේ කටින්ස් කියන්න සිද්ධ වෙලා තියෙනවා. නෑ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ බිහි වෙච්ච සුවිශේෂී ආණ්ඩුවක් බවට පත් වුණා කියලා. ඒ නිසා අද නියෝජ්‍ය කතානායකතුමනි මේ මූල්‍ය ආයතන කඩාවැටීම තුළ අද ජනතාව මත අද අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. මේ තැන්පත් කරුවන් 36,000 පමණක් නෙමෙයි මෙවැනි ආයතන ගණනාවක් තියෙන රට පුරා මේ ආයතන වලින් සිදුවෙන අසාධාරණ වෙනුවෙන් මහා බැංකුව ඒ වගේ මුදල් අමාත්‍යාංශය මැදිහත් වෙලා ඔවුන්ට සාධාරණීෂ කර දෙන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬනවා.
බොහොම ස්තුතියි.